ඔයා දන්නවා දෙවියන් වහන්සේ අපි එක හැමතිස්සෙම හැම එකක් ගැනම එක සැරේම ගනුදෙනු කරන්නේ. උන්වහන්සේ හරි වෙලාවට අපිත් එක්ක ගනුදෙනු කරනවා. උන්වහන්සේ එක දිගටම අන්තිමේ වෙනකම් පවත්වාගෙන යනවා. අපි ඉන්න එතන. හොඳයි. සෑම දිනයක්ම ජීවිතේ භුක්ති විඳීම වැඩසටහනට අද මං එක්ක එකතු වුණ නිසා ස්තුතියි. අද මං කතා කරන්න යන මාතෘකාව මං හිතන්නේ ඔයාට ඔයාගේ ජීවිතය වඩා හොඳට භුක්ති විඳින්න උදව් වෙනවා. ඇත්තටම මං හිතන එකක් ඔයා එක්ක ඉවසීමෙන් කටයුතු කිරීම ගැන අද මං ඔයාට කතා කරන්නම්. බයිබලයේ කියන්නේ අපිට අපේ ගැලවීම ඉෂ්ට කරගන්න කියලා. අපි අපේ ගැලවීම වෙනුවෙන් ක්‍රියා කෙරුවා කියලා එතන කියන්නේ නැහැ. මොකද ගැලවීම කියන්නේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් අපිට නොමිලේ දීලා තියෙන දීමනාවකට. ඒක ඇදහිල්ලෙන් අපි ලබා ගන්නවා. යේසුස් වහන්සේ අපි වෙනුවෙන් කෙරුව දේ අපිට ලබා ගන්න යුතුකමක් හරි ඉපයීමක් හරි කරන්න අපි දෙයක් කරලා ධර්මිෂ්ඨ වෙන්න බෑ. යේසුස් වහන්සේ අපි වෙනුවෙන් කරන දේ ලැබීමට හරි ලැබීමට තරම් හොඳ වෙන්න හරි අපිට කිසි දෙයක් කරන්න බෑ. ඒක දීමනාවක්. මං ඒක ඇදහිල්ලෙන් පිළිගන්නවා. අපිට ගැලවීම ලැබුණාම අපිට ඕන වෙන හැම එකක්ම දෙවියන් වහන්සේ අපිට දුන්නාම උන්වහන්සේ ඒක අපි තුලට දැම්මහම එතකොට අපිට ඒක ක්‍රියා කරන්න පුළුවන් කියලා බයිබලයේ කියනවා. පිලිප්පි 2:12 සිට 13, එබවින් මාගේ ප්‍රේමවන්තේනි, නුඹලා නිතරම කීකරුව සිටියාක් මෙන්ම මා ළඟ සිටියදී පමණක් නොව දැන් මා ඈත්ම සිටන විටදී ඊට වඩා කීකරුව බයනොත් වෙවුලමනොත් නුඹලාගේ ගැලවීම ඉෂ්ට කරගන්න. ඔයා බලන්න, දෙවියන් වහන්සේට ඕන වෙන්නේ මිනිස්යන්ට දෙවියන් වහන්සේගේ ස්වරූපය අපතුලින් ප්‍රකාශ වෙනවා දකින්න. බයිබලේ රෝම 8 කියනවා ඒ ස්වරූපය අපි තුල තියෙනවා. ඒත් දැන් පූර්ණත්වය හා පළදැරීම ගේන්න ඕන. එතකොට යේසුස් වහන්සේ අපි තුලින් ක්‍රියා කරනවා මිනිස්යන් දකි. අපි ආත්මිකව වර්ධනය වෙන්නේ නැත්නම් අපිට ලබා ගැනීම වෙනුවෙන් යේසුස් වහන්සේ මැරුණත් අපිට ඒක ලබාගෙන භුක්ති විඳින්න බෑ. බිලි ග්‍රැහම්ගේ පොතක ලිව්ව දෙයකට කැමති. අපිව පවිත්‍ර කරන ලදි කියලා ඔහු කියනවා. ඒකේ තේරුම ශුද්ධ හා සම්පූර්ණ කරන ලද බව. අපව පිරිසිදු කරනු ලබනවා ක්‍රිස්තුස් වහන්සේ අපිව අපේ ස්වර්ගීය ගෙදරට ගෙනෙනකොට අපිව සම්පූර්ණයෙන් පිරිසිදු කරනවා. ඒකේ තේරුම මහමෙටපත් කිරීම. ඒ ශුද්ධකම ආත්මිකෝ මේරුකම හරි වෙන්න ශුද්ධාත්මයන්න් ක්‍රියා කරන එකෙන්. ඒ අපිතුලින් විතරක් නෙමෙයි, ඒ වගේම අපිතුලින් හා අපෙන් පිට වෙනවා. බයිබලයේ කියන්නේ මේ වගේ දෙයක් මහිමයෙන් මහිමයට වගේම මහිමයට කියලා. හැමතිස්සෙම මම මිනිසුන්ව ධෛර්යමත් කරනවා. ඒක තමයි මගේ දේශනාව. ඔයා මේ දැන් මහිමේ තුල ඉන්නේ. ඒත් අනිත් අය ඉන්න තත්වයේ ගැන අපි කරදර වෙන්න ඕනේ නෑ. අපිට ඕන වෙන්නේ දෙවියන් වහන්සේට අපි තුල ක්‍රියා කරන්න ඉඩ දෙන එක. ඒ වගේම කරුණා කරලා මේක තේරුම් ගන්න ඔයා එක්ක ඉවසිලිවන්තව ඉන්න. නැත්තම් ඇත්තටම ඔයාගේ ගමන භුක්ති විඳින්න බෑ. ඔව්, ඒක ගමනක් කියලා මං කිව්වා. ඔයා දුර ගමනක් යනකොට පුංචි ළමයි ගැන ඔයා දන්නවා. අපි තාම එතනට ආවද? අපි තාම එතනට ආවද කියලා අහනවා. අපි දෙවියන් වහන්සේ වෙතට ආවහම ඒ වගේ අපිට ඕන වෙන්නේ අපි කරනවට වඩා වේගෙන් දේවල් සිද්ධ වෙන්න. බයනොත් වෙවුලමුණුත් නුඹලාගේ ගැලවීම ඉෂ්ට කරගන්න. ඔයාගේ ශක්තියෙන් නෙමෙයි, මක්නිසාද නුඹලා තුල සෑම විටම ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේ. ඒ නිසා අපි කරන්න ඕනේ ශුද්ධාඥානන් අප තුල කරන්න උත්සාහ කරන දෙයට සහයෝගය දෙන එක. බයිබලයේ ඉඩ දෙන්න යන වචනය කීප වතාවක් පාවිච්චි කරනවා. අපි ඉඩ දෙන්න ඕනේ. ඔයා දන්නවා ඔයාගේ වාහනේ එළවනකොට ඔයාට ඉඩ දෙන්න කියලා සංඥාවක් දකිනවා. ඔයාගේ මාර්ගයේ හරහා එන වාහනවලට ඔයා ඉඩ දෙන්න ඕන. අපේ මාර්ගයේ හරහා එන ශුද්ධාත්මයන්ට අපි කරන්න අකමැති දෙයක් කරන්න කියනකොට හරි අපි නොකඩවා යම් දෙයක් කරන එක නතර කරන්න කියලා උන්වහන්සේට ඕන වුණාම හරි අපි ඕන වෙලාවක උන්වහන්සේට ඉඩ දෙන්න ඕන. සමහර වෙලාවට දෙවියන් වහන්සේට කීකරු වෙන එක අමාරුයි. ඒත් අපිට කරන්න පුළුවන් හොඳම දේ මත්තෙව් 5:48 කියනවා, නුඹලාගේ පියාණන් වහන්සේ සම්පූර්ණව සිටින්නාක් මෙන් නුඹලාත් සම්පූර්ණව ඉන්න. ඉතින් ඒ පදය මාව ඇත්තටම පීඩණයකට පත් කරනවා. මොකද හැම එකක්ම හරි විදිහට කරන්න මං තදින් උත්සාහ කරනවා. මං ඔක්කොම හරි විදිහට ක්‍රියා කරනවා කිව්වට ඇත්තටම ක්‍රියාත්මක වුණේ නෑ. ඔයාට ඒ අත්දැකීම සිද්ධ වුණා කියන එක මට සහතිකයි. අපි යේසුස් වහන්සේ එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනකොට අපිට ඕන වෙන්නේ හැම දෙයක්ම හරියට කරන්න. සමහර විට හැඟෙන්නේ හරි දේ කරන්නට වඩා උත්සාහ කරනකොට අන්තිමට වැරදි දේ කරනවා. වැරද්ද මොකද්ද කියලා මට තේරුම් ගියේ නෑ. මතෙව් 5:48 එක් පරිවර්තනයකට මං ඉතා ස්තුති වෙනවා. මොකද සම්පූර්ණ එක අර්ථවත් කරන්නේ මෙතන. එබැවින් නුඹලාත් සම්පූර්ණව සිටින්න. මෙන්න ඒක එනවා. නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ සම්පූර්ණව සිටින්නාක් මෙන් චරිතේ සම්පූර්ණ මේරු බවට වර්ධනය වෙන්න. ඒ නිසා සම්පූර්ණ වෙන්න දෙවියන් වහන්සේ තුල වර්ධනය වෙමින් ඉන්න, ශුද්ධාත්මයන්ට සහයෝගය දෙමින් ඉන්න. එතකොට ටිකින් ටික මහිමෙන් මහිමයට ශුද්ධාත්මයන් ඔයා තුල වෙනසක් ඇති කරයි. එතකොට යේසුස් වහන්සේගේ ස්වරූපයට වැඩියෙන් වෙනස් එක් වෙනස් වීම ඔයාට සම්බන්ධතාවය තුල ඉන්න උපකාර කරයි. දැන් මම මේ උදාහරණය පාවිච්චි කරන්න කැමතියි. ඒක දුර්වල උදාහරණයක් නෙමෙයි. යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්. පරණ දේ පහව ගියේය. මෙන්න සියල්ලම අලුත් වී තිබේ. දේව වචනේ කියන්නේ එහෙම. ඒ නිසා අපි අලුත් ආත්මික මැටි වගේ. වෙනත් වචන වලින් කියනවා නම් පරණ දේවල් ඔක්කොම පහව ගිහින් ඇති අතර දෙවියන් වහන්සේට පටන් ගැනීමට අලුත් කැන්වස් එකක් ලැබිලා තියෙනවා. උන්වහන්සේ අපි තුල සම්පූර්ණ වැඩක් කරනවා. දෙවියන් වහන්සේ තුල ඇදහිලිවන්තෙක් විදිහට ඔයාට ඔයා තුල හැම ආත්මික ඵලයක්ම තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල ඔයා දෙවියන් වහන්සේ එක්ක හරි විදිහට ඉන්නවා. දෙවියන් වහන්සේ කෙරේ ඔයාට සම්පූර්ණ හදවතක් තියෙනවා. තවම ඔයාගේ හැසිරීම බොහෝ වෙලාවට සම්පූර්ණ නැහැ. ශුද්ධාත්මයන්ගේ මේ වැඩේ ඔයා තුල ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතන සමහර විට දේවල් ලේසි නැහැ. ඇත්තටම ඒක කොයිතරම් අමාරුද කියන එක රැඳෙන්නේ ඇත්තටම අපි කොයිතරම් මුරණ්ඩුද කියන එක මතයි. අපි කොයිතරම් ඉක්මනට කැප වෙනවද කියන එක මතයි. ඉතින් අපි කියන්න යන්නේ මේ අපි කියලා. මේ අලුත් ආත්මික මැටි. ඒ වගේම ඒකේ හැඩගැසීමේ ක්‍රියාවලිය. අපේ ඉරණම වෙනස් වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය හැඩගැහෙන විදිහට. දැන් මේ මැටිවල හැංගීම තියෙනවා නම් මට සහතිකයි ඒක මෙහෙම කියයි. ඒක ඒ තරම් හොඳ විදිහට හැංගෙන්නේ නැහැ. ඒක නවත්තන්න. ඒක නවත්තන්න. ඒ දෙවියන් වහන්සේට ඒක නවත්තන්න බෑ. උන්වහන්සේ ඒ කාර්ය දිගටම කරගෙන යන්න ඕනේ. එතකොට අපිට උන්වහන්සේ කැමති දේ බවට පත් වෙන්න පුළුවන්. අපි දැන් නිකම් මේ වගේ. තාමත් හරි හැඩයක් නැහැ. ටිකක් කරගෙන ඉන්න වෙනවා. එතනට එන්න ළඟයි. වව්! හරියට දැන් මම යේසුස් වහන්සේගේ ස්වරූපයට හැඩගැහෙන්න පුළුවන්. මෙතන මොකද්ද වෙන්න යන්නේ? ඉතින් යේසුස් වහන්සේගේ ස්වරූපයට ගැළපෙන්න මං ගැන හුඟක් දුරට මං හොයාගෙන තියෙනවා. ඒ නිසා සමහර දේවල් යන්නම යන්න ඕනේ. සමහර විට කතා කරන්න ඕන නැති දේවල් ගැන ඕනාවට වඩා කතා කරනවා. දෙවියන් වහන්සේ මං එක්ක ක්‍රියා කරන්න. මගේ කොටස අයින් වෙන්න ඕනේ. මගේ සිතිවිලි ඒවා වෙන්න ඕනේ. මට හිතාගන්න බැරි විදිහට ඒවා මට රිදවනවා ඇති. ඒ නිසා දෙවියන් වහන්සේට මගේ සිතිවිලි සම්බන්ධව ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒ නිසා ඒවා යන්න ඕනේ. නැත්තම් සමහර විට මම මටම අනුකම්පාවෙන් පිරීලා ඉන්නවා. ඒත් දෙවියන් වහන්සේ එක්ක වැඩ කිරීමට වඩා හොඳ දෙයක් අපිට තව නැහැ. දෙවියන් වහන්සේ අපිට ඕන වෙන තැනැත්තා වෙන්න ශුද්ධාත්මයන්ට සහයෝගය ලබා දෙන්න ඕන. ඒක මේ දැන් හොඳයි වගේ ඇහෙනව නේද? ඔයාලා කී දෙනෙක්ට ඕනේද දෙවියන් වහන්සේට ඕන විදියට හැම දෙයක්ම තියෙන්න? ඒ නිසා ඔයා කුරුසිය රැගෙන උන්වහන්සේව අනුගමනය කරන්න ලෑස්තිද? ඔයාගේ කුරුසිය අරගෙන ඔයා විවිධ වර්ගයේ නරක ඛේදජනක සිද්ධීන් ඔයාගේ ජීවිතය තුළ අත්දකින්න එක නෙමෙයි කුරුසිය ගන්නවා කියන්නේ. අපිව කේන්ද්‍ර කර ගන්න නැතුව ආත්මార్థකාමී නැති ජීවිතයක් ගත කරන්න ඇති කැමැත්ත කියලා මම විශ්වාස කරනවා. යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. ඔහු අලුත් ආත්මික මැටි. ඔහුට ඕන වෙන හැම එකක්ම ඔහුට තියෙනවා. ශුද්ධාත්මයන්ට ඔහු තුල ක්‍රියා කරලා ඔහුව වේදනාවට පත් කරන්න, කාරණා අයින් කරන්න ඉඩ දෙන්න. මෙහි මට ෆ්ලොරයිඩ් කැමරාවක් තියෙනවා. මේක වැඩ කරන විදිය ඔයා දන්නවා කියලා මට සහතිකයි. ඉමා, ඔයා මේ ආමොන්ගේ පින්තූරයක් ගන්න කියලා ඇය කැමරාවේ පිටිපස්සේ ඉන්නවා. ඔයාට ඇයව පේන්නේ නැහැ. මං ඇගේ පින්තූරයක් ගත්තා. ඒත් මට ඇගේ පින්තූරය දකින්න පුළුවන් වෙන්නේ ආලෝකයේ විනාඩි 10ක් විතර අනාවරණය කෙරුවට පස්සේ. ඒත් මේක මට රූපේ දකින්න කලින් ආලෝකයට නිරාවරණය වෙන්න විනාඩි 10ක් ගියා. ක්‍රිස්තුස් වහන්සේගේ රූපය ඔයාගේ ඇතුළතින් අල්ලගෙන ඉන්නවා. ඒත් විනාඩි 10කට වඩා කාලයක් යනවා. ඒ වුණාට ඔයා තුලින් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වરૂපය දකින්න ඇත්තටම අවුරුදු ගණනාවක් යනවා. කාරණාව මේකයි. මම විනාඩි 10ක් මෙතන හිටගෙන ටිකෙන් ටික මේක බලනවා නම් ඉතාමත්ම ටිකෙන් ටික මට යමක් පේන්න පටන් ගන්නවා. ඒත් අන්තිමට මට අමන්ඩාගේ පින්තූරය ලැබෙනවා. ඒක ලැබෙනකොට මං ඔයාට ඒක පෙන්වන්නම්. දැන් මෙන්න සාමාන්‍ය කැමරාවක්. බොහෝ අය තවමත් මේවා පාවිච්චි කරනවා. ඒත් මිනිස්සු මේවා පාවිච්චි කරන්න පුරුදු වෙලා මං ඒකට මොනහරි කෙරුවා. ඒකේ මෙතන සද්දයක් එනවා. ඒත් කැමරාවෙන් ඔයාට ඒ ෆ්ලොරයිඩ් කැමරාව වගේ වේගයෙන් පින්තූරයක් ගන්න බෑ. ඒක අලුත් මෝස්තරයක්. ඒත් ඔයා ඔයාගේ පින්තූරය ගත්ත පරණ කැමරාවල ආලෝකයේ ඇතුල් වෙන්න ප්‍රමාණවත් තරම් ෂටර කැරෙනවා. ඔයාගේ ජීවිතයට ආලෝකයේ එනකොට ඔයාට ඒ දර්ශනය ඔයාට ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්න පුළුවන් ස්වરૂපය ලැබෙනවා. ඊට පස්සේ මේ චිත්‍රපටිය දිගු ක්‍රියාවලියක් තුල ඉතා කළුවර කාමරයකට ගෙනියන්න ඕන. ඒක මොකක්ද කියලා ඇත්තටම කවුරු හරි දකින්න කලින් කළුවල කාමරය තුර සම්පූර්ණයෙන් වර්ධනය වෙනවා. ඔයාලගෙන් සමහර අය මේකට අකමැති ඇති. කළුවර කාමරය නියෝජනය කරන්නේ අපි යන්න ඕන සමහර අමාරු දේවල්. ඇත්තටම අපිව අවුල් කරන අපි නිකන් අරගන්නෙවත් නැති දේවල් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේක ඇවිදීමේදී ඇත්තටම වර්ධනය වෙන්නේ වඩා අමාරු කාලවල වල. ඔයා දන්නවා ඉවසිල්ල. ග්‍රීක ශබ්දකෝෂයේ කියන්නේ අත්හදා බැලීම යටතේ විතරක් වර්ධනය වන ආත්මේ ඵලයක් විදියට. ඔයා ඉවසිලිවන්ත වෙන්න කිසි දෙයක් නැත්තන් ඔයා ඉවසිලිවන්ත වෙන එක ඉගෙන ගන්නෙ කොහමද? ඉවසිලිවන්ත වෙන්න කියලා යාඥා කරනවට වැඩි දෙනෙක් කැමති නෑ. මොකද ඒ අය එහෙම කරනකොට ඒ අයට වෙන දේ ඒ අය දන්නවා. ඒ අයට කරදර ඇති වෙනවා. මං ඒක තේරුම් ගත්තා. දෙවියන් වහන්සේට මාව විවසලිවන්ත කරන්න කියලා අවුරුදු ගණනාවක් යාඥා කෙරුවා. ඒත් මොනවත් සිද්ධ වෙනවා කියලා මට දැනුනේ. ඉතින් මොකද්ද සිද්ධ වෙමින් තිබුණේ? මං ඉවසලිවන්තකමින් වර්ධනය වෙමින් හිටියා. යාකොබ් 1:2 සිට 3 දක්වා කියනවා, නුඹලාගේ ඇදහිල්ල සෝදිසි කිරීමෙන් ශාන්ති ගුණය දරාගැනීමේ ශක්තිය උපදින බව දැන ස්ථීර ලෙස තේරුම් ගන්න කියලා. ඉතින් මං බොහෝ වෙලාවට කිව්වේ, මං ඉවසිරිවන්ත වෙන්න කලින් ඒවා මගේ නරක දේවල් බොහොමයක් අයින් කෙරුවා කියලා. ඔයා දන්නවා, ඔයා අමාරුකම්වල ප්‍රතික්‍රියාවක් හා ප්‍රතිචාරයක් දක්වන විදිය ඔයා දකිනකං ඔයා ඔයාගේ ඇත්ත ස්වභාවය දැනගන්නේ. ඔයාට පුද්ගලයෙකුගේ චරිතය ඇත්තටම දකින්න පුළුවන් වෙන්නේ එතන. ඒ අයට ඕන වෙන දේ සිද්ධ වෙනකොට, ඒ අයට අසාධාරණයක් සිද්ධ වෙනකොට, ඒ අයව අසාධාරණ විදියට සලකපු පුද්ගලයා දිහා ප්‍රේමයෙන් ක්‍රියා කරන්න කියලා දෙවියන් වහන්සේ කියනකොට. ඔයා මේ දැන් මොකක් තුලින් යනවද කියලා මන් දන්නේ. ඒත් ඔයාලගේ බොහෝ දෙනෙක් ඔයාගේ ජීවිතයේ යම් අමාරුකමක් තුල දැන් ගමන් කරනවා. මේ කාලය තුල ප්‍රශ්න විසඳුනාට පස්සේ නෙමෙයි, ඔයා තුලින් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය ප්‍රකාශ වෙන්න මං ඔයාලව ධෛර්යමත් කරන්න ඕනේ. ඔයා ඔයාගේ ඇදහිල්ල අත්හැරියේ නැත්තං ඔයා අන්ධකාර ස්ථානයක ඉන්න හැම වෙලාවෙම පුදුම දෙයක් සිද්ධ වෙනවා. දානියෙල්ගේ පොතේ කියන්නේ ශද්‍රක් මේද්‍රක් හා අබේත්‍රෙගෝ කියන මිනිස්සු 3 දෙනෙක් හිටියා කියලා. ඒ අය දානියෙල්ගේ යාළුවෝ. ඒ අය රජුගේ පිළිමයකට නමස්කාර කිරීම ප්‍රතික්ෂේප කෙරුව නිසා ගින්නෙන් පීඩනේ ඇතිවන උදුනකට, ඒ කියන්නේ ගිනි උදුනකට විසි කෙරුවා. ඒ අයගේ අදිෂ්ඨානය වුණේ නමස්කාරය කරන්න දෙවියන් වහන්සේට, උන්වහන්සේට විතරක්. ඒ අයගේ අදිෂ්ඨානය වුණේ දෙවියන් වහන්සේට නමස්කාර කරන්න, උන්වහන්සේට විතරක්. ඒ නිසා ඒ ගිනි උදුනකට දාන්න කියලා තරහෙන් අණක් දීලා ඒ තීරණ ගත්ත නිසා රජුට කේන්ති ගිහිල්ලා ගිනි උදුන සාමාන්‍යයෙන් තියනවට වඩා 7 ගුණයක් රත් කරන්න කියලා රජු කිව්වා. ඔයා යමක් දන්නවද? ඔයා හරි දේ කරනකොට වැරදි ප්‍රතිඵල ලැබෙනකොට ඒක ඇත්තටම අභියෝගයක්. සමහර විට ඔයාගේ මුදලින් ස්වාමින් වහන්සේගේ සේවයට මුදල් දෙන්න පළමුවෙන් පටන් ගත්තාම එක සැරේටම මුදල් ප්‍රශ්නයක්. ඔයා යම් දෙයක් ලබා ගන්න හරි ඇත්තටම දෙවියන් වහන්සේට ප්‍රේම කරන නිසා දෙනවා කියලා හරි සුභාරංචියේ දේශනා කරන එක දකින්න ඕන නිසා පරීක්ෂණයක් වෙන්න පුළුවන්. ඔයා ඒකට ඇලිලා ඉන්නවා නම් ඔයා වපුරමුණුත් ඉන්නේ දෙවියන් වහන්සේ ඔයාට දෙන්න කියලා. ඔයා දෙනකොට ඔයා ක්ලාන්ත වෙන්නේ නැතුව අත්හරින්න නැත්තම් ඔයා නියම කාලයේදී අස්වැන්න නෙලනවා. එකල ඔහු ඒ මිනිසයන් ඔවුන්ගේ වස්ත්‍රද පිටින් බැඳ ඇවිරින ගිනි මුදුන මැදට හෙළූය. ඒ නිසා මේ මිනිස්සු ඒ අයගේ වස්ත්‍ර ඇදලා ඒ අයව බැඳලා ගිනි උදුනට දැම්මා. දැන් මට ඕන වෙන්නේ ඔයා දැනගන්න, ඒ මිනිසයන් 3 දෙනා තදට බැඳලා ගිනි උදුන මැදට වැටුණෝය. එකල රජු විස්මපත් වී ඉක්මනින් නැගිට තමාගේ මන්ත්‍රීවරුන්ට කතා කොට, අපි විසින් මිනිසයන් 3 දෙනෙකු බැඳ ගින්නට හෙළුවා නොවේ දැයි කීවේය. එසේ රජ්ජුරුවනි, ඔහු රජුට උත්තර දෙමින් කීවෝය, ඔහු අන්න මිනිසයන් 4 දෙනෙක් නිදහස්ව ඇවිදිනවා මට පෙනේ කියලා කිව්වා. මං ඒකට කැමති. ඒ අයව දැම්මේ බැඳලා ඒ අය එළියට ආවේ නිදහස්. අපේ ප්‍රශ්න සම්බන්ධෙනුත් එසේමයි. අපි අපේ ජීවිතය තුළ යම් විදිහක බැඳීමක් එක්ක යන්න පුළුවන්. ඒ වගේම ඒ බැඳීම අපේ ජීවිතය තුළ සිද්ධ කෙරුව ප්‍රශ්නයට හේතුවක් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ අපි එක්ක ක්‍රියා කරමින් ඉන්නවා. ඒත් අපි තාම බාර වෙලා නැහැ, යටත් වෙලා නැහැ, කීකරු වෙලා නැහැ. මේ නිසා මේ සෝදිසිය දිගටම එනවා. අපි විසින් මිනිසයන් 3 දෙනෙකු ගින්දරට හෙළුවා. නමුත් මට 4 දෙනෙක් ඇතුළේ ඉන්න බව පේනවා. 4 වෙනියාගේ පෙනීම වනාහි දෙවියන්ගේ පුත්‍රයෙකුට සමානය කියලා. ඔයා යමක් දන්නවද? ඔයාගේ ජීවිතේ අඳුරු තැන්වල ඔයා කවදාවත් තනි වෙන්නේ නැහැ. ඔයාට එහෙම දැනුණත් දැනුනේ නැතත් යේසුස් වහන්සේ හැමතිස්සෙම ඔයා එක්ක ඉන්න යනවා. ඇත්තටම මේ දැන් පොරබදින ඔයාලට ඔයාලව මන් දකිනකොට ඔයාලගේ මුහුණ පුරා කඳුළු ගලා යනවැති. ඒත් යේසුස් වහන්සේ ඔයා එක්ක මේ දැන් ඉන්නවා කියලා කියන්න මට ඉඩ දෙන්න. ඔයා යමින් ඉන්න අවස්ථාව යහපතක් ගෙනත් දෙන්න උන්වහන්සේට සැලැස්මක් තියෙනවා. විලාපගී 3:6 කියනවා, පුරාණේ නැසී ගියවුන් මෙන් උන්වහන්සේ අඳුරු තැන්වල විසීමට මට සැලැස්සූසේක. ගීතාවලි 94:12 සිට 13 දක්වා කියවනවා, ඔබ විසින් දඬුවම් කොට ඔබගේ ව්‍යවස්ථාවන් උගන්වනු ලබන මනුෂ්‍යයා පිනැත්තෙකි. දැන් මේක අහන්න, විපත්ති දවස්වල නිශ්චලව සිටීම සඳහා නිවාඩු දෙන පිණිස මම මේකට කැමති. වෙන වචනවලින් කියනවා නම්, උන්වහන්සේ ක්‍රියා කරන්නේ ඔයාට අකමැති දේවල් තුලින් ඔයා යන්ට යනවා. ඔයා අකමැති දේවල් වලින් ඔයාට යන්න වෙනවා. ඒ කාලය තුල ඔයා නිශ්චල වෙන්න ඉගෙන ගන්නකම් දෙවියන් වහන්සේට ඕන වෙන්නේ අපේ ආත්මිකව මේරුම් කමටෙන්න. එතකොට අපි සෝදිසි කාලයන් තුලින් යනකොටත් හැම එකක්ම අපේ ජීවිතය තුල හොඳාතට යනකොටත් අපේ හැසිරීම වෙනස් වෙයි. ඒකට කියන්නේ ස්ථීරකම කියලා. කුණාටුව තුල යේසුස් වහන්සේ කලබල වුණේ නේ. යෙසායා 45:3, මම අන්ධකාරයේ වස්තු නුඹට දෙන්නෙමි. ඒක අලංකාරයි නේද? ඒකෙන් මට යහපත් හැඟීමක් එනවා. ජොයිස්, ඒකේ තේරුම මොකද්ද කියලා ඔයා අහයි. ඒකේ තේරුම අපේ ජීවිතේ මේ අඳුරු හා අසීරු අවස්ථාවන් තුල අපි තුලින් වස්තුව පිටතට එනවා. ඒ වගේම ඔයා එළියට එනවා. ඔයා දැන් යන කාරණාවල අවසානයක් නෑ. ඔයාගේ හිතේ මවා ගන්නවට වඩා පුදුම කාරණාවල පටන් ගැනීම. ඔයා වේදනාව විඳිනකොට ඔයා මේ වගේ හිතනවා, නෝනා ඔයාට පිස්සු, මේකෙන් කිසිම හොඳක් වෙන්නේ නෑ. ඉතින් මගේ තාත්තගෙන් මට ලිංගික අතවරයක් සිද්ධ වුණා. මං නිතරම මගේ සාක්ෂියේ කොටසක් විදියට බෙදුවා. මගේ අම්මා මේ ගැන දැනගෙනත් මට වුණු අතවරයට ඉඩ දුන්නා. මගේ පවුලේ අනිත් සමාජිකයන් තුලින් මං අතවරයට ලක් වුණා. මොකද මගේ තාත්තගේ ලේ පරම්පරාව තුළ තම පවුලේ අය එක්ක ලිංගිකව හැසිරීමේ ආත්මයක් තිබුණා. යහපත් විනීත ජීවිතයක් ගත කරන්න බැරි වෙයි කියලා මං ඒ කාලේ හිටියා. මං ඒ කාලේ හිතුවා මං යමින් හිටිය කාරණාවලට වඩා නරක දෙයක් මට වෙයි කියලා. ඒ වගේම මං යාඥා කරලා මට මිදීම දෙන්න කියලා දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවා. උන්වහන්සේ මාව මිදුවේ නෑ. ඒත් මට ඒ තුලින් යන්න උපකාර කළා. ඔයා දන්නවද, පුදුම ජීවිතයක් තියෙනවා. ලෝකයේ තුල ඉන්න 10,00,000 ගණනාවකට උපකාර කරන්න දෙවියන් වහන්සේ මට සිද්ධ වුණ දේ පාවිච්චි කරනවා. ඔයා වෙන යම් විදිහකට වේදනාව විඳිනවා නම් වේදනාව කියන්නේ වේදනාව. මතෙව් 10:27, මා විසින් නුඹලාට අඳුරේදී කියන දේ නුඹලා එළියේදී කියන්න. ඔයා දෙයක් දන්නවද, මං අද කරන්නේ ඒකයි. මගේ ජීවිතේ අඳුරු කාලයන් තුල මං ඉගෙනගත් කාරණාවන් මං එළිය කියනවා. මං අද කියන දේවල් ලොව පුරා ජනතාවට උපකාරයක් වෙනවා. මේ පණිවිඩය ටීවී එකෙන් භාෂා 100කට වඩා යනවා. ඒක කොයිතරම් පුදුමාකාරද. මං කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. ඒ තාක්ෂණයේ පරිවර්තනය තුලින් විවිධ භාෂාවලින් මිනිස්සුන්ට අහන්න පුළුවන් වුණා. ඔයා දෙයක් දන්නවද, ඔයා පොළවේ කොහේ හිටියත් අපි හැමෝටම ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒව හරියට සමාන වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් වේදනාව කියන්නේ වේදනාව. අපි හැමෝටම අන්ධකාර කාලයන් තියෙනවා. අපි එළියට යනකොට අපි පිටතට එන්නේ මීට වඩා හොඳ විදිහකට. දෙවියන් වහන්සේ ඔයා තුල කරන වෙනස් වීමේ ක්‍රියාවලිය කරන අතර ඔයා ඉවසිලිවන්ත වෙන්න. කාරණාව මීට වඩා නරක අතකට හැරෙන එක විතරයි සිද්ධ වෙන්නේ. අපිට තවමත් අමන්ටාගෙන පින්තූරයක් තියෙනවා. ඔව් මම මෙතන හිටගෙන ඉන්න එක සහතික වෙන විදියට ඇය එතන ඉන්නවා. අපි සේයාපටය එළියට අරගෙන කළුවර කාමරය තුළට ගෙනහින් ෆොටෝ එක ලබා ගන්න ඕන. දෙවියන් වහන්සේ අද අපිට උගන්වන්න උත්සාහ කරන දේවල් ගැන උදාහරණ ඔයා දකී කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔයා දෙයක් දන්නවද? දෙවියන් වහන්සේ ඔයාට බොහෝ සෙයින් ප්‍රේම කරනවා. ඔයා උන්වහන්සේව විශ්වාස කරගෙන ඉන්නවනම්.